මේ ලෝකෙ මේ දානපති කියල වචනයක් තියෙනවා. දන් දෙනකොට දාන දාස කියල කොටසක්කින්නවා. දාන සහායක නැත්තං දාන දායක කියල කොටසක්කින්නවා. දානපති කියල කොටසක්කින්නවා. දානපති වෙන්න පුළුවන් හැබෑටම කාටද. හැබැ මේ සාමාන්‍ය එළියේ සමාජයේ දානපති කියල කතා කරනා ඉන්නවා. ලොකුලොකු තාන්න මාන්න දරණයි මහා දානපති මුදලාල්ලා වගේ අය අපි කතා කරනවා. හැබැ ඒගොල්ලන්ට දානපති වෙන්න ඒ තරම්ම පහසු නෑ. හැබැවටම දානපති වෙන්න පුළුවන් කාටද. හරි පහසුවෙන් දානපති වෙන්න පුළුවන්කමක් තියෙන්නේ මේ සාමාන්‍ය අයට, දුප්පත් අයට. ඒ කොහොමදී? එනතනි දාන දාස කියල කියන්නේ මම කෑම කනවට වඩා අඩුවෙන් දන් දෙනවට. අපි කියමුකු අපේ ගෙදර හැමදාම කෑම කන්නේ බත්තු වෙලකි සම්බෝල හදාගෙන. දැන් අද මට දානි, මම දානිට බත්තු වෙලා පොල් ගාගෙන යනවා. සම්බෝල ඊට වඩා ටිකක් ඉහලයි. ඒකට ලුණු එකතු කරලා, මිරිස් එකතු කරලා, ඇඹුල් එකතු කරලා ටිකක් සැරට පොල් කනවට වඩා ප්‍රියමනාපයිනේ. නමුත් මං දන් දෙන්නේ කොහොමද? බත්තු වෙලා පොල් එක්ක. නමුත් මං කෑම කන්නේ බත්තු වෙලා සම්බෝලත් එක්ක. එතකොට මං අරට වඩා උසස් ආහාරයක් මං ගත්තා දානිට දුන්නේ ඊට වඩා පහත් විදිහට. එහෙම දුන්නොත් දාන දාස වෙනවා. මම ආහාර අනුභව කරන විදිහටම බතුයි සම්බෝලයිම දන් දුන්නා. මං දාන සහායක නැත්තං දායක ගණයට යනවා. බත්තු වෙලා සම්බෝල හදලා කිරිහොදි ටිකකුත් උයාගෙන ගිහිල්ලා දානේ පූජා කරලා ආවොත් මම දානපති වෙනවා. මොකද මං හැමදාම කිරිහොදි එකතු කරගන්නේ නැහැනේ සම්බෝල විතරනේ. එහෙනම් දානෙට කිරිහොද්දකුත් හදලා තියෙනවා. එතකොට ඒ අපේ මට්ටමෙන්නේ. දැන් සමහර ධන සම්පත් තියන අය ඉන්නවා සාමාන්‍යයෙන් උදේ කෑම වේල රුපියල් 500ක් විතර වටිනවා. දවල් කෑම වේල ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. රෑ කෑම වේලත් එහෙමයි. අපි කියමුකෝ මේ පුද්ගලයාගේ තුන් වේලම 500ක් වටිනවා කියලා. උදේටත් 500යි, දවල්ටත් 500යි, හවසටත් 500යි. මෙයා දානයක් දෙන්න තීරණය කරනවා. යටත් පිරිසෙන් එක දාන පාත්‍රයක් රුපියල් 550ක්වත් වටිනවා නම් තමයි එයාට දානපති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ තම තමන් පවතින ප්‍රමාණයට වඩා ඉහළ යන්න ඕනේ. ඇඳුමක් දන් දෙනවා නම් මම පාවිච්චි කරන සර්මයි කමිසෙයි කොච්චර මිලයිද? මං පාවිච්චි කරන රෙද්දයි හැට්ටේ කොච්චර මිලයිද? ඒක රුපියල් 3000යි නම් මං දන් දෙන ඇඳුම යටත් පිරිසෙන් 3250ක්වත් උනොත් තමයි දානපතියෙක් විදිහට මං ඇඳුමක් දන් දීලා තියෙන්නේ. ආන් ඒකයි මං කියේ සාමාන්‍ය අයට දානපති වෙන්න පහසුයි. නමුත් ලොකු අයට හුඟක් දානපති වෙන්න අපහසුයි. හැබැයි ඒ දීපු විදිහටත් ඒක අපිට විපාක දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ කරන පූජාවල් මේ ලෝකේ අග්‍ර වූ පූජාවල්. ඒ පූජාව කොහොම කරන්න වෙයිද? ඒකත් දානපති මට්ටමින්ම කරන්න ඕනේ. නමුත් ඉතින් ඒ පැත්ත නම් ඊටාම දුප්පත් මට්ටමේ තමයි තියෙන්නේ. අපි ඒ පැත්තට යනකොට දානපති වෙන්නෙම නැහැ. ඒ පැත්ත හැමදාම දාන දාසමයි. අපිටත් වඩා බොහොම පල්ලැහි තියෙන්නේ. බුද්ධ පූජාව ඇරලා තියෙන හැටි, බෙදලා තියෙන පාත්‍රයේ හැටි, බෙදලා තියෙන චුට්ට, ගිලම්පස තියලා තියෙන චූටි කෝප්පා. දැන් එතකොට මේ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාවක් එතන තියෙනවද? අපිටත් ගෙදරකට ගියහම අර චූටි කෝප්පෙකට තේ එකක් හදලා ගෙනල්ලා දුන්නොත් අපි ඇවිල්ලා බොහොම පැහැදීමෙන් කතා කරනවද? හරි හොඳ කට්ටියක් මට චූටි කෝප්පෙක තේ එකක් දුන්නා කියලා අපි කියනවද? නෑ, අපි ඒක කතා කරන්නේ අනිත් පැත්තට. නමුත් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තියෙන තැන බලන්නකො. එතන තියෙන්නේ එහෙම. හජ්ජුරුවන්ට දෙනවද එහෙම? හජ්ජුරුවන්ට එහෙම දුන්නොත් මොනවා වෙයිද? මල් පූජාවක් කරන්න ගිහිල්ලා බලන්නකො. අපි බුදුරජාණන් වහන්සේට පූජා කරපු මල් කොච්චරනම් අපවිත්‍රද? පාරවල් අයිනේ දූවිලි ඉහිලා ඉහිලා තියෙන මල් ගස් වලින් අපි මල් කඩාගෙන යනවා. ඒවා දූවිලි පිරිලා ඒවා බුදුරජාණන් වහන්සේ ගාව ගෙනහිල්ලා තියන්න වටිනවද? සමහර මල් සමහර මල්වල සත්තු ඉන්නවා, චූටි චූටි සත්තු. අපි ගාව ඒ සත්තු ඉන්න මල්වට්ටියක් ගෙනල්ල තිබ්බොත් ඒ සත්තු අපේ ඇඟදිග බඩගන්නට පටන් ගත්තොත් අපිට පහසුවක්ද? එතකොට සත්තු ඉන්න මල්වට්ටියක් බුදුරජාණන් වහන්සේ ගාව ගෙන හිටියහම ඒ සත්තු භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ගොඩ වෙන්න පටන් ගත්තොත් භාග්‍යතුන් වහන්සේට පහසුවක්ද? එහෙනම් අපි විසින් පූජාවක් කරනවා කියලා කරලා තියෙන භාග්‍යතුන් වහන්සේට කරදරයක්. අපි පින්නතනේ පූජා කරනකොට මොනවා හරි මලක්නේ පූජා කරන්නේ. කල්පනා කරන්නේ නැහැ, ප්‍රඥාව මෙහෙවන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක මට විපාක දෙනවා කියලා. අපි කියමු පරවෙච්ච දූවිලි තියෙන මල් ටිකක් ගෙනහිලා රජුරවණ්ඩ සැපෙව්වා. මොනවාගේ තත්ත්වයක් උදා වෙයිද? රාජ උදහසට ලක් වෙලා, දඬුවමට ලක් වෙලා හිසක සදාන්නත් පුළුවන්. ඒ හින්දා රජුරවණ්ඩ ගෙනියන එක කොයි තරම් හොඳට අරගෙන යනවද? මොන තරම් පිළිවෙලට අරගෙන යනවද? හැබැයි ඒ රජුරුව කවුද? ප්‍රාදේශීය රජෙක්. ලංකාවටම රජ වෙලා නම් ඒත් මේ රටට රජෙක්නේ. ඒ රජුරුවන්ට ඉන්දියාවටවත් ඇමරිකාවටවත් රජකම් කරන්න බෑනේ, ලංකාවට විතරයි. නමුත් රජුරුවන්ට කොච්චර බයද? රජුරුවන්ට කොහොම කෑම දෙනවද? රජුරුවන්ට කොහොම බීම දෙනවද? රජුරුවන්ට කොහොම පූජා පවත්වනවද? ඒතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ වගේ ප්‍රාදේශීය රජෙක්ද? අර රජුරුව අපිට විතරයි රජකම් කළේ, මනුස්ස ලෝකෙත් ඔක්කොම මිනිසුන්ට නෙමෙයි. දෙවියන්ට කොහොමවත් රජකම් කරන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන්ටත් රජෙක්, බ්‍රහ්මයන්ටත් රජෙක්, මිනිසුන්ට කොහොමවත් රජෙක්. ප්‍රාදේශීය රජෙක් නෙමෙයි. බුද්ධ රාජ්‍ය කොච්චර ලොකුයිද? සක්වලවල් කෝටි ලක්ෂයක්. අපි කියන්නේ තුන් ලෝකාධිපති කියලා. මනුලෝට, දෙව්ලෝට, බඹලෝට අධිපති. ඒ මේ සක්වලේ විතරක් දෙවියන්ටද? භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය ඇතුලේ අපි හැර මනුස්ස ලෝක තවත් තියෙන විශාල ප්‍රමාණයක්. ඒ කොච්චරක්ද? මේ බුද්ධ රාජ්‍ය ඇතුලේ මනුස්ස ලෝක තියෙනවා කෝටි ලක්ෂයක්. අපි හිතාගෙන ඉන්නවා අපි විතරයි මේ ලෝකේ මිනිස්සු කියලා. මේ සක්වලෙන් එහා පැත්තේ තව මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්. එතකොට ඒ කෝටි ලක්ෂෙටම රජ්ජුරුව කවුද? බුදුරජාණන් වහන්සේ. හැබැයි අපි කතා කරනවා විද්‍යාව බොහෝම දියුණුයි කියලා. තවම බැරි වුණා මේ විද්‍යාවට. භාග්‍යතුන් වහන්සේ මීට අවුරුදු 2600 ගණනකට කලින් දේශනා කරපු මේ කාරණාව හොයන්න. අපිට තවම එකම මනුස්ස ලෝකයක්වත් මේ ලෝකේ අර හම්බ වුණේ නෑ. ඒ කොහේ තියෙනවද කියන කාරණාවවත් දන්නේ නෑ. එහෙනම් සක්වලක් කොච්චර විශාලද? නමුත් අපිට හොයාගන්නවත් බැරි තවත් සක්වලවල් කෝටි ලක්ෂයක මහරජ්ජුරුව ගාව අරවාගේ දූවිලි පිරිච්ච මල් ගෙනහිල්ලා තියන්න පුළුවන්ද? ප්‍රාදේශීය රජ්ජුරුවන්ට එච්චර බය නම් භාග්‍යතුන් වහන්සේත් අපිට මරණ දණ්ඩනේ දෙයිද? නෑ, කවදාවත් දෙන්නේ නෑ. හැබැයි උන්වහන්සේ ළඟ තියපු දෙයට අනුව මට සංසාර විපාක හම්බෙනවා. කරපු පූජාව ඉතාම දුප්පත් නම්, ඒ දුප්පත් පූජාව කියලා කියේ බතුයි සම්බෝලයි ගෙනහිල කරපු පූජාව ගැන නෙමෙයි, ඒකේ පිළිවෙලක් නැතිකම, ඒකේ පිරිසිදුවක් නැතිකම, එතෙන්ට ප්‍රඥාව එකතු වෙලා නැතිකම. නැත්තම් අපේ සම්බෝලයි බතුයි පිළිගන්න භාග්‍යතුන් වහන්සේ හරි කැමතියි අපේ දුප්පත්කම බලලා. දුප්පතුන් උදෙසාම පිහිට වෙන පිරිසක් බුදුවරු කියලා කියන්නේ. ඒක ගැන නෙමෙයි මෙතන දුප්පත් කියලා කිව්වේ. අපි ආධ්‍යාත්මයෙන් ප්‍රඥාවෙන් දුප්පත්ින්ද. මෙහෙම හිතන්නකො. මංගල උත්සවවලටත් අපි මල් ගේනවා. අවමංගල උත්සවවලටත් අපි මල් ගේනවා. සමහර අවමංගල උත්සවවල තියලා තියෙන මල්වල ප්‍රමාණයම ලක්ෂ ගන්න. සමහර මංගල උත්සවවලට ගෙනලා තියෙන මල්වල වටිනාකමත් ලක්ෂ ගන්න. හැබැයි අතන මල් පූජා මල් තියලා තියෙන මැරිච්ච මිනිහෙක් ගාව. මෙතන ලක්ෂ ගාණක් ගෙනල්ලා මල් ගොඩ ගහලා තියෙන පන්සිල්වත් නැති දුස්සීලය ගාව. නමුත් හිතන්නකෝ ඒ තරම් මුදලක් වියදම් කරලා භාග්‍යතුන් වහන්සේ ගාව අපි මල් පූජාවක් කළාද කියලා. එහෙම වෙලා නැහැ. එහෙනම් අර තැන්වල කරන පූජාව ඒ විදිහට නම් භාග්‍යතුන් වහන්සේ ගාව කරලා තියෙන අපේ මල් පූජාව දාන දාසමයි. සුවඳ පූජාවට ගියත් එහෙමම තමයි. මලකින් පූජා වර්ග කීයක් සම්පූර්ණ වෙනවද? මලකින් පූජාවල් බොහොමයක් බුදුන්පත් කරන්න පුළුවා. අපි දන්නේ නැති හින්දා අපි ඒක කරන්නේ නැහැ. මල්වලින් සුවඳ පූජා කරන්න පුළුවා. මලේ සුවඳනි. ඒ සුවඳ භාග්‍යතුන් වහන්සේ වෙනම පූජා කරන්න පුළුවන්. මලේ පාට වර්ණ වෙනම පූජා කරන්න පුළුවන්. සමහර මල් ඇඟේ ස්පර්ශ වෙනකොට පුදුම මෘදු සුමුදු පහසක් තියෙනවා. රෝස මල් පෙත්තක් වගේ ඇඟේ ස්පර්ශ වෙනකොට හරිම මෘදු බවක්. එහෙනම් මේ මල් වලින් ඒ සිනිදු බව පූජා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම තැන්පත් කරනවා නම් රෝස මල් පෙති වගේ දේවල් ළඟ ඉහිඳ හරි සුදුසුයි. මොකද ඇඟේ දැවටුනත් හරි සුවදායක පහසක් තියෙන නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ළඟ සුවඳ මල් පූජා කරන්න වටිනවා. අර මල් පෙති වල ළඟ ඊළඟට සුවඳ මල් පූජා කරන්න වටිනවා. ඊළඟට විවිධ වර්ණ වර්ණ මල් වලින් භාග්‍යතුන් වහන්සේ වටේට අපිට ලස්සන ලස්සන වර්ණ වර්ණ රටා හදන්න පුළුවන්. ඒ සඳහා පාට මල් යොදා ගන්න පුළුවන්. එහෙනම් සුවඳ පූජා කරන්නත් පුළුවන්, වර්ණ පූජා කරන්නත් පුළුවන්, මෘදු සුමුදු බව පූජා කරන්නත් පුළුවන්. ඔය ඔක්කොම සංසාරෙට වෙන වෙනම විපාක දෙනවා. සුවඳ පූජාවෙන් හම්බ වෙන විශේෂ විපාකය මොකද්ද? සුවඳ පූජාවෙන් හම්බ වෙන්නේ ප්‍රඥාව. නියම සුවඳ පූජාවක් කරාම ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. ආනිසංස 10ක් හම්බ වෙනවා. ප්‍රඥා වර්ග 7ක් තියෙනවා ඒ ආනිසංස 10 ඇතුළේ. ආන් එවන් ප්‍රඥාවල් ලබන්නේ අපි දානපතීන් හැටියට මේ පූජාවල් කරලා තියෙන්න ඕනේ.